කැංගරු දේශයේ සිංහල පොත්,
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. තවත් මාසයක අවසාන සතියේ අඟහරුවාදාවක් එළඹුණා. අපිට අපේ පොත්පත් ගැන කතා බහ කරන්න. අපි ජීවත් වන මේ කැංගරු දේශයෙන් බිහිවන අපගේම නිර්මාණ පිළිබඳව කතා බහ කරන්න. තවත් ලේඛනී සම්බන්ධ උපසංස්කෘතියක් නිර්මාණය වෙමින් යන මේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරයෙන් තවත් අපූර්වතම කෘතියක් අපිට හමු වෙනවා. මේ මාසේ සාකච්ඡාවට ලක් කරන්න, අවධානයට ලක් කරන්න. මෙල්බන් වාසී ලේඛක ජගජ්ජේ එදිරිසිංහ විසින් අලුතෙන්ම රචනා කරන ලද යෝන් නවකතාවක් තමයි මෙවර අපේ ප්‍රස්තුත ග්‍රන්ථයේ බවට පත්වන්නේ. මම සමන්. මේක මේ සමන් කියන චරිතය වටා ඉස්කෝලේ යන දරුවෙකුගේ ජීවිතය වටා ගෙතෙන හරිම අපූර්වතම නිර්මාණයක්. මම සමන් කෘතියට කලින් ජගත් ගැතින් තවත් යෝන් කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. මීට වසර 13කට විතර කලින් 2010 වසරේ ඉස්කෝලේ කාලයේ කෘතිය. මේ තමයි ඉස්කෝලේ කාලයේ කෘතියෙහි දෙවන අදියර. එම චරිතම රැගත් නමුත් වෙනස් කතාංග ඇතුළත් කෘතියක්. ඉතින් අපි කතා බහ කරමු මේ කෘතිය අන්තර්ගතය පිළිබඳව, ජගත්ගේ මේ නිර්මාණ ව්‍යායාමය පිළිබඳව. ඉතින් ලේඛක ජගත් ජේදරිසිංහ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ආයුබෝවන් ජගත්.
ආයුබෝවන් දිල්රක්ෂි.
ඔබේ දෙවන යෝන් නවකතා ව්‍යායාමයේ මම සමන්. ඇත්තටම මේ යෝන් නවකතා පිළිබඳව ඔබ යම් උනන්දුවක් තියෙන වගේ පෙනී යන ඔබ පළවෙනි කෘතියෙන් අතර වෙන්නේ නැතුව තවත් දෙවන අදියරකටත් ප්‍රවිෂ්ඨ වෙලා තියෙන නිසා මේ යෝන් නවකතා සම්බන්ධව ඔබේ තියෙන උනන්දුව කොහොමද ජගත්?
ඕල්දීල් රුක්ෂි, ඇත්තටම ඔක ආරම්භ වෙන්නේ මෙහෙමයි. එක යුගයක් තිබුණා මං හුඟක් යෝන් නවකතා ඉංග්‍රීසියෙන් ලියවෙච්ච කතා කියවන්නට ලැබුණු. ඔබ දන්නවා ටීන් ෆික්ෂන්ස් කියන එක ඉංග්‍රීසි සාහිත්‍යයේ බොහෝ ජනප්‍රියංගයක්. ඉතින් එක කාලයක් තිබුණා මම මේ ටීන් ෆික්ෂන්ස් විශාල සංඛ්‍යාවක් කියවන්නට ලැබිච්ච. මේවා කියවගෙන යද්දී මට එක මොහොතක හිතුණා, ඇයි මේ වගේ දෙයක් අපිට සිංහලෙන් ලියන්න පුළුවන් නේද කියන එක. මොකද සිංහලෙන් මේ යෝන් නවකතා කියන ශානරය තුළ බොහෝ විට මේ ලියවෙන්නේ ත්‍රාසජනක කතා, විවිධාකාර වූ නිදාන සොයන් යන කතා වගේ අමුතු කතා. නමුත් ඊට වඩා වෙනස් ආරක ගත්ත මේ සැබෑ ජීවිතයේ අපිට අත්දකින්නට වෙන අත්දැකීම් තමයි ටීන් ෆික්ෂන්ස් වල බොහෝ විට අපට හමු වෙන්නේ. ඉතින් මට එක මොහොතක හිතුණා, ඇයි අපටත් පුළුවන් නේද මේ ආරට යන කතා ලියන්නට කියලා. ඒ අනුව තමයි පළමුවෙම මම ඉස්කෝලේ කාලේ කියන කතාව ලිව්වේ. ඉස්කෝලේ කාලේ කියන පොත ලිව්වේ ඒ 2019 දීපමණ මට මතක හැටියට. මේ ඉස්කෝලේ කාලේ කියන පොත කිසිවෙකුගේ අවධානයට ලක් වෙන්නේ නැතුවම යට වෙලා ගියා. නමුත් එක් පුද්ගලයෙක් හිටියා මේක අවධානයට ලක් කරගත්ත. ඔහු තමයි අභාවප්‍රාප්ත DB කුරුප් මහත්මයා. ඔහු මට නිතරම කිව්ව දෙයක් තමයි, මේක හොඳ පොතක් ජගත්, ඇයි මේ පොතේ දෙවෙනි කොටසක් ලියන්නේ නැත්තේ කියලා. ඒ අනුව තමයි මම ඉස්කෝල් කාලේ පොතේට පාදක වෙච්ච චරිතම යොදා ගනිමින්, ඒ පරිසරයම යොදා ගනිමින් මේ මම සමන් කියන පොත ලියන්නට ගත්තේ. මේක බොහොම හෙමින් ලියවිච්ච පොතක්. අවුරුදු ඔබට පේනවා අවුරුදු 13ක් විතර පරතරයක් තියෙනවා මුල පොතයි දෙවෙනි පොතයි අතර. එතකොට මේ පොතේ තියෙන්නේ අර ඔබ කිව්ව වගේම ඉස්කෝලේ කාලේ දෙවෙනි කොටසක් නෙමෙයි, මේ ඉස්කෝලේ කාලේ ඒ පරිසරය තුළ ඒ චරිත යොදා ගැනීමෙන් කළ නිර්මාණයක්. ඉස්කෝලේ කාලේ ප්‍රධාන චරිතය සමන්, ඒ සමන්ම තමයි මේ පොතේ තින්නේ. ඉතින් දෙවනි පොත ලියන්නට හේතු කාරණා වුණේ විශේෂයෙන් ඔය දීපී කුරුප් මහත්මයාගේ උනන්දු කිරීම. ඉතින් යෝන් නවකතා කියන ශානරයට මම ලොකු උනන්දුවක් තියෙනවා දිල්රුක්ෂි. මේ මොහොතෙත් මට හිතෙනවා ඉදිරියේදීත් මගේ වැඩි අවධානය යෝන් නවකතාව කෙරෙහි යොමු කරන්නට ඕනි කියලා. දැනටමත් මම මේ කතා මාලාවේ තුන්වෙනි පොතක් ලියමින් ඉන්නවා සමනල යානිය නමින්. ඒ පොතෙත් ඉන්නේ සමන්ම තමයි.
ඔව්, ඒක ඉතාමත්ම සුභාරංචියක් විදිහට අපිට සැලකන්න පුළුවන් ජගත්. අපි දන්නවා දැන් මේ කාලේ වෙනකොට යෝන් නවකතා ලිවීමේ ප්‍රවණතාව පිළිබඳව ගත්තාම ටිකක් අඩු ප්‍රවණතාවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඔබගේ තෙවන ව්‍යායාමයටත් ඔබ සූදානම් වෙලා සිටිනවා කියලා ඔබ ඉඟියක් ලබා දුන්න සමනල යානිය කියන කෘතිය පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටිමු තවත් අලුත් යෝන් නවකතාවක් මෙල්බන් නුවරින් බිහිවෙනකන්. දැන් ජගතර ඔබ කලින් සඳහන් කරපු කාරණයට මං ටිකක් යන්න කැමති. ඔබ කියවනේ ඔබ ටීන් නවල්ස් කියවුවා කියලා, මේ යෞවන නවකතා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා ඔබගේ තරුණ කාලයේදී, මීට කලින් ඔබ පුංචි කාලයේදී කියවලා තියෙනවා කියලා. දැන් එතනදී අර කිව්ව කතාව ඇත්ත, නිකන් වීරත්වයෙන් යුතු කතා තමයි තියෙන්නේ. දැන් එවැනි කතා සිංහල භාෂාවට පරිවර්තනය වුණේවත් තිබුණා. මට මතකයි මං පුංචි කාලේ කියවුවත් තිබුණා, මේ ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට තිබුණේවත් තිබුණා. ඔය කල්ලන්දුවේ මුතුකොල්ලය, රතුමුහුදේ නිදානය, එතකොට නෙල්ලිකැලේ වීරයෝ, රණරාල, මේ වගේ කතාන්තර මේ තිබුණා. ඒවා තිබුණෙත් වීරත්වයක් තමයි. හැබැයි ඔබ මේ රචනා කරන යෞවන කෘතියේ, මම සමන් කියන කෘතියේ තියෙන්නේ මේ සාමාන්‍ය ගමේ ළමයෙකුගේ පාසල් අධ්‍යාපනයේ තියෙන ජීවිත කතා. හැබැයි මේ හැම කතාවක් පසුපසම යම් ජීවිත ආදර්ශයක් තියෙනවා. යෞවන වියට අවතීර්ණ වෙන දරුවෙකුට හිතන්න දෙයක් තියෙනවා. මෙහි හාස්‍ය තියෙනවා. මෙහි යම් යම් ජීවන දර්ශන ඔබ කාවදනට උත්සාහ කරනවා මේ කතාවේ විවිධ සිදුවීම් හරහා. මේ චරිත ගොඩනැගීම, සිදුවීම් උත්පාදනය කෙරෙහි ඔබ සැලකිලිමත් වුණේ කොහොමද මේ ලේඛකයෙක් විදිහට, විශේෂයෙන්ම යෞවන නවකතාවක් රචනයේදී?
ඕල්ඩ් රොක්ෂි, අර ඔබ කිව්වා වගේ මේ චරිත මුහුණ දෙන මේ අත්දැකීම් හොයන්නට මට බොහෝ දුර යන්නට සිදු වුණේ නැහැ. මේ අනුභවයෙන් ගත්තාම මේවා බොහොම එදිනෙදා අපේ අතළඟ තියෙන දේවල්. නමුත් මේ අතළඟ තියෙන සිදුවීම් තුළ යම් කිසි වෙනස් මානයකින්, මේ සිදුවීම් දෙස වෙනස් මානකින් බලන්න ක්‍රමය මම උත්සාහ කරන්නේ. ඔබ කිව්වාගේ සමහර විට ඒක හාස්‍යජනක බැලීමක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයක බැලීම. මේ සිදුවීම් දුරස්ථේව නෙමෙයි, මේ සිදුවීම් බොහොම අපේ අත ළඟ ළඟපාත තියෙන සිදුවීම්. මම කලේ මේ සිදුවීම් එකින් එක තෝරාගෙන මට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගැනීමක් තමයි. පාසල් ජීවිතය තුළ ඔබටත් මටත් මේ වගේ අත්දැකීම් ඕන තරම් ඇති. නමුත් එකම දේ, ඒ අත්දැකීම් දිහා අපි කොයි විදිහටද බලන්නට ඕනේ කියන කාරණේ තමයි ලේඛකයෙක් හැටියටම උත්සාහ කළේ.
ඔව්, අද අපි මේ කතා බහ කරන ග්‍රන්ථය මම සමන් කියන කෘතියට ඇතුළත් වෙනවා පුංචි කතා නවයක්. සුද්ධිට බඩගිනි, මැජික් කාරේ කැවිත්, අලිසහ ළමයි, ඔලුබක්කෝ, කටකාරයා, තලමලේ අපලය, හොඳම වෙසක්, නහය කන නලල හිස්මුදුන, රිටි පැන්නෝ. මේ අදි වශයෙන් පිටු 108ක බොහොම පුංචි ග්‍රන්ථයක්. නමුත් පුංචි පුංචි කතා තුළින් ලොකු ජීවන දර්ශනයක් වැඩිහිටියන්ට පවා අරගෙන යනවා කියලා මට හිතන්න පුළුවන් මේ කතා කියවද්දී. දැන් මේ ඔබ මේ ඇතුළත් කළ තියෙන කතාංග කීපයක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම මේ අලි සහ ළමයි වගේ මේ කතාවක් ගත්තොතින් එහෙම ඔබ මේ අලියෙකුගේ බඩ යටින් රිංගලයා මේ යම් යම් දේවල් විශ්වාස තියෙනවනේ මිනිස්සුන්ගේ. තාමත් මේ විශ්වාස ලංකාවේ තියෙනවා. ඉතින් මේ විශ්වාසයක් පාදක කරගෙන පුංචි දරුවෙකුගේ හිතේ මතුවෙන කුහුලක් පිළිබඳව සහ රසවත් අත්දැකීම් කිහිපයක්, සැබෑම අලියෙකුට ලව්වා මේ අත්දැකීම ගන්න ගියාම වුණු රසවත් සිදුවීම් කිහිපයක් ඔබ විස්තර කරනවා. ඒ වගේම මේ තලමලේ අපලය කියන එකත්. දැන් තලමලක් පීදෙනවා ගමක කියලා කිව්වම මුළු ගම් හතකටම අපලයි කියලා තමයි කියන්නේ. හැබැයි මේ අපලය මොකද්ද කියන එක දරුවන්ටම හිතන්න ඔබ අවස්ථාව සලසලා දෙනවා. තලමල බලන්න යන ළමයින්ට මේ පුංචි කාලේ මේ කොලුකමට කරන පුංචි හොරකමක් හින්දා අන්තිමට ඒගොල්ලන්ටම දඬුවම් විඳින්නට සිදුවෙන එක. මේ අදි වශයෙන් ඔබ මේ උපහැරණ සහ ජීවිත පාඩම් උගන්වනවා මේ කතා තුළින්. දැන් ඇත්තටම ජගත්, යෞවන නවකතාවලින් අපි ළමයින්ට පාඩම් කියා දීමද දීමමද වෙන්න ඕනේ? ජීවිත ආදර්ශයක්, සුදු පැත්තක් කියා දීමමද වෙන්න ඕනේ? ලේඛකෙක් විදිහට ඔබේ දර්ශනය කුමක්ද ඒ පිළිබඳව?
නැහැ දිල්රුක්ෂි, අපි සාහිත්‍ය නිර්මාණ තුළින් පාඩම් උගන්වනවා අය කියන තැන මම ඉන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණ තුළින් අපි කරන්නේ යම් යම් දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම. මේ විදිහට හිතන්න බලන්න කියන යොමු කිරීමක් තමයි කරන්නේ. එහෙම නැතුව පාඩම් උගන්නන්නට යනවා කියන කාරණය මම කවදාකවත් කරන්නට යන්නේ නැහැ. එහෙම පාඩම් උගන්නන්නත් බැහැ. මොකද අපි දැන් ඉන්න යුගය තුළ එහෙම පාඩම් උගන්නන යුගයක් නෙමෙයි. මේ යුගය තුළ අපි කරන්නේ යෞවන පාඨකයන්ව යොමු කිරීම. හිතන්න කියන තැන, කල්පනා කරන්න කියන තැන. එහෙම නැතුව මේ විදිහට කරන්න කියලා පණිවිඩයක් දෙන්නට උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔබ කිව්වා වගේ මේ සිදුවීම් තුළ අපිට කල්පනා කරන්නට දේවල් තියෙනවා. මේ මිත්‍යා විශ්වාස තුළ අපි රැඳී ඉන්නවද? එහෙම නැත්නම් මේ මිත්‍යා විශ්වාස අපි ප්‍රශ්න කරනවද? මෙන්න මේ දේවල් කල්පනා කරන්නට යෞවන පාඨකයන් පොළඹවන්නට මට ඕනේ වෙනවා. මොකද ඔබ කිව්වාගේ අර අලියෙක්ගේ බඩ යටින් රිංගපුවම බුද්ධිය පෑදෙනවා කියලා තාමත් මිනිස්සු විශ්වාස කරන අය ඉන්නවා. නමුත් එහෙමද වෙන්නේ? ඔබ බලියෙක්ගේ බඩ යටින් රිංගලා ගිහිල්ලා පාඩම් නොකර හිටියොත් විභාගයක් පාස් වෙන්න පුළුවන්ද? නෑ, එහෙම වෙන්නේ නෑ. නමුත් මට කියන්නට ඕනේ මෙන්න මේ කාරණා ගැන නැවත හිතන්න, මේ දේවල් ගැන නැවත හිතන්න. අපේ යෝන් පාඨකයන් හිතන්නට පුළුවන්න්නට තමයි සමහර කතාවලින් මම උත්සාහ කළේ. අනෙක් අතින් සමහර කතාවලින් මම උත්සාහ කළේ යම්කිසි හාස්‍යජනක මේ කතාවල සිදුවෙන සිදුවීම් තුළ තිබෙන හාස්‍යජනක පැත්ත යොමු ඉස්මතු කරන්නට. ඉතින් ඕක තමයි මගේ උත්සාහය වුණේ දිල් දුක්ෂි. එහෙම නැතුව පාඩම් උගන්වන්නට මගේ කොහෙත්ම අදහසක් නැහැ.
හොඳයි, එමනම් මේ සාකච්ඡාව අතරතුරට අපි බලාපොරොත්තු වෙනවා මම සමන් කෘතියේ කොටස් කිහිපයකුත් ඉදිරිපත් කරන්න. මේ ග්‍රන්ථයේ කොටස් ඉදිරිපත් කිරීම සඳහා අදත් මගෙත් එක්ක සම්බන්ධ වන්නේ මතුර සෙනෙවිරත්න.
මම සමන් යෝන් කෙටිකතා සංග්‍රහයේ එන අලි සහ ළමයි කෙටිකතාවෙන් අලියාගේ බඩයටින් රිංගායන්නට පෙර කෙසේ හෝ ඌ යාළු කරගත යුතුය. ඒ සඳහා පළමුව ඌගේ අවධානය දිනාගත යුතුය. මම වතුර ටැංකිය ළඟ වූ බාල්දියෙන් වතුර ගෙනවෙත් අලියා ඉදිරියේ වූ බැරළිය පිරෙවෙමි. ඌ හොඬය දික් කර සුරුස්කා ඒ වතුර බැරළිය උරාගත්තේය. මම තවත් වතාවක් බැරළිය පිරෙවෙමි. පුරවන පුරවන හැම වතාවේම ඌ එක කටට බැරළේ වතුර බිව්වේය. ඌ ඉන්නට ඇත්තේ වතුර පිපාසයෙනි. දෙතුන් වතාවක් වතුර බැරළේ හිස් කළ අලියා හොඬවැල අහසට ඔසවා වතුර පාරක් අහසට විද්දේ අප දෙදෙනාම තෙත බරිත කරමිනි. "ඒ මෝඩයා!" මම කෑගැසුවෙමි. අලින් උඩ පනින බවක් අසා නැති නමුත් ඒ වෙලාවේ අලියා උඩ පනමින් සිනාසුනා යයි මට සිතුනේ. මම ඈත ගොඩගසා තිබූ ලපටි කිතුල් ලතු වලින් එකක් ඇදගෙන විත් අලියා දෙසට දෙක් කළෙමි. ඌ කිතුල් ලත්ත හොඬින් පටලාගෙන මුව තුළට උබාගත්තේය. කටට දෙකට එය කා හමාර කළේය. ඉන් පසු හොඬවැල නැවත මා දෙසට දික් කළේය. "තව එකක් දෙන්න," අලියා එසේ කීවා යයි මට සිතුනේ. සමීර තුෂ්ණිම් භූත වී බලා සිටිද්දී මම තවත් කිතුල් ලත්තක් අලියාට ලං කළෙමි. ඒවතාවේ ඌ ඒ අත්ත එකවර ඇදගන්නේ නැතිව ඒ සමග සෙල්ලම් කරන්නට පටන් ගත්තේය. හොඬේ කරකවා අත්ත මා දෙසට විසි කළේය. මම එය අසුලා ඌළඟට නැවත විසි කළෙමි. ඌයේ නැවත මට විසි කළේය. අලියාට ඕනෑ වී ඇත්තේ මා සමග සෙල්ලම් කරන්නටය.
"ඔන්න දැන් තමයි හොඳම වෙලාව අලියගේ බඩයටින් රිංගන්න."
මම ඈතට වී තුෂ්ණිම් භූතව බලා සිටින සමීරට කෑගසා කීවෙමි. මගේ කෑගැසීමටද අලියා සෙල්ලම නවතා සමීර දෙස හැරී බැලුවේය. "බය වෙන්න එපා. මම අලියට මේ කිතුල් අතු දෙන අතරෙදි ඔයා එකපාරටම එහා පැත්තට දුවන්න." අලියා කන් දෙක දෙපැත්තට කරගෙන අපේ සංවාදය අසා සිටියේය. ටික වේලාවක් දෙපැත්තට පැද්දෙමින් සිටියේය. ඉන්පසු එකපාරටම හොඬවැල දික් කර සමීරගේ අත පටලවාගෙන සිය බඩ යටින් අනෙක් පැත්තට ඔහු විසි කර දැම්මේය. ඒ ගැම්මින්ම සමීර කැලය කඩාගෙන දුව ගිය අතර මමද ඔහු පසින් දිව්වෙමි. ඔහු ගෙදර එන තෙක්ම කිසිවක් නොකීවේය. එසේම ඒ අලිහපන්කම ගැන අපි නැවත කිසිම දිනක කතා නොකළෙමු. ඊළඟ වාර විභාගයේදී ලකුණු කියනදා පන්තියේ දෙවනියට වැඩිම ලකුණුගත් සමීරට සෝමාටේජ ප්‍රශංසා කරද්දී පවා අපි අපේ රහස රැකගෙන සිටියෙමු.
කැංගර දේශයේ සිංහල පොත් මේ විශේෂාංගයෙන් ඔස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල කෘති පිළිබඳව අවධානය යොමු කරමින් එම කෘති සහ එවගේ මේහි පසුපස සිටින ලේඛක ලේඛිකාවන් හමුවෙලා ඔවුන් එක්ක කතාබහ කරන අපේ මේ ප්‍රයාමය කැංගර දේශයේ සිංහල පොත් සඳහා මෙවර අපේ ප්‍රස්තුත වන ග්‍රන්ථය බවට පත්වන්නේ මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරිසිංහ විසින් රචනා කරන ලද මම සමන් කියන යෝන් කෘතිය. ජගත්, ඔබ යෝන් කෘති පිළිබඳව අවධානය යොමු කරන ලේඛකයෙක් විදිහට මට මෙහෙම ප්‍රශ්නයකුත් නැගෙනවා. මේ යෝන් කෘති සඳහා පාදක කරගන්නා වූ කාලය. දැන් මට හිතෙනවා මම පුංචි කාලේ කියවපු කෘති අද කාලේ ළමයින්ට ගැලපෙනවද? අපි දන්නවා වසර 2005න් 2010න් ඉතර වගේ පස්සේ ශ්‍රී ලංකාවේ ළමා ලෝකේ පවා වෙනස් වුණා අන්තර්ජාල ආක්‍රමණයත් එක්ක. ඇතැම් වෙලාවට මේ කතාවලින් කියවෙන දේවල් ගමක පුංචි දරුවෙක් තාමත් විඳිනව වෙන්නට පුළුවන්, අතලොස්සක් වෙන්නට පුළුවන්. නමුත් බහුතරයකගේ ළමා ලෝකයේ අද කාලේ වෙනස් වෙලා. අපි දැන් මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ළමුන්ගේ ජීවිතය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනි. නමුත් අපි ලංකාවට ගිහලා ඒ ජීවිතය තියනවාද කියලා බලනවම ඇතැමනට ලංකා ළම ඊටත් එහා ගිහිල්ලා. දැන් එතකොට යෝන් නවකතාවක් ලියන ලේඛකෙක් මේ කාලය කොහොමද සමපාත කරගන්නේ මේ වස්තු බීජත් එක්ක, තමන් මූලික කරගන්නා වූ කතා හරයත් එක්ක?
ඇත්තටම දිල්රුක්ෂි, යොවුන් නව කතාවක් හෝ නෙම නව කතාවක් අපි පිහිට වන කාලය පිළිබඳ තීරණය කර ගැනීම ලෙඛකයාගේ වගකීමක්. ලෙඛකයාගේ අයිතියක් ඒක. එතකොට සමහර විට අපට පුළුවන් මේ වර්තමානය තුළ බිඳගෙන ලියන්නට. අද කියන කාලයේ සිදුවෙන සිදුවීම් අපට ඕන තරම් හොයාගන්නට පුළුවන්. එහෙමත් ලියවෙයි. නමුත් සමහර විට අපට පුළුවන් අපේ අද කියන කාලයෙන් පිටිපස්සට ගිහිල්ලා යම් කිසි යුගයක් තෝරගන්නට. සමහර විට ඔබට මතක ඇති අපි මඩොල් දුව වගේ පොතක් කියවන කාලෙදී ඒකත් තිබුණේ අපේ අපේ ජීවත් වෙච්ච අපේ කුඩා කාලයට වඩා පිටිපස්සේ. අපි එදා මඩොල් දුව කියවද්දී අපිට පිටිපස්සේ කාලයක තිබිච්ච කතාවක් තමයි කියෙව්වේ. අපි ඒක රස වින්දා. අඹ යාළුවෝ කියවද්දී එහෙමයි. අපි ජීවත් වෙච්ච කාලයට වඩා එහා කාලයක තමයි මේ කතා ලියලා තිබුණේ, කතාවලට පාදක කොටගෙන තිබුණේ. ඉතින් එයින් අපේ රසයට කිසිම හානියක් එදා වුණා කියලා මට දැනෙන්නේ. අදත් මට නව මේ කතා කියවන්නට පුළුවන් ඒ රසයම විඳ ගන්න. ඉතින් කාලපරාසය තුළ මේ කතා අපි පිළිහිටවන්නේ කොතරද කියන කාරණය ලේඛකයා තීරණය කරගන්නට ඕනේ. ඒ කතාවල පසුබිම සමග සම්සන්දනය කරගෙන තමයි පසුබිමට ගැළපෙන කාලපරාසයක් තෝරා ගන්නට වෙනවා. ඒ අනුව තමයි මේ කාලපරාස මේ කතා තුළ ඔබට දකින්නට ලැබෙන්නේ.
මම සමන් කෘතියේ තලමලේ අපලය කෙටි කතාවෙන් අපි සේතංගතාගේ ගොවිපල මැදින් කුඹුරු ආය දෙසට පියමනමින් සිටියෙමු. ඒ එන අතරේ ආතාගේ මෑකරල් කොටුවෙන් ලපටි මෑකරල් කඩාගෙන කන්නටද අමතක නොකළෙමු. ඒක නෙවෙයි, මරු වැඩක් තියෙනවා. මේ බලන්න, සමීර කියන්නේ රහසින්නේ. මේ බලන්න, බතල බතල. ඔහු පාත්තියෙන් බතලාල කිහිපයක් ගලවා ගනි. බතලාල අමුවෙන් කන්නට අපතරම් රුසියන් මේ ගමේ නොසිටින බව ස්ථිරවම අප දැන සිටියෙමු. බතල කාලම තලමල බලන්න කන්දර නගිමු නේද? සමීර කියයි. නැතුව නැතුව එකඟතාව හැම අතින් මැසේ. මංජුක්කා ගාලට මුවාවෙමින් බතල පාත්ති වෙත ගිය අපේ බිම ඇන තබාගෙන බතලාල කිහිපයක් ගලවා ගත්තෙමු.
මම මේ බැලුවේ කවුද කියලා. මේ ළමයිනේ. හොඳයි හොඳයි. උදෙන්ම ආපු එක කොයි තරම් දෙයක්ද?
සේතංගතා අපේ පිටුපසින් සිටගෙන කියන අතෙක් උන්න එන සද්දයක්වත් අපට නැසුණේ.
හොදා හොදා, බොහොම හොදා. මටත් මේ අද කොන්දේ අමාරුව හැදිලා. මේක හාරගන්න විදියක් නැතුව බලන් හිටියේ. හාරමුකෝ එහෙනම් කොනක ඉඳගෙන.
සේතංගතා ගෝණි පඩංගු කිහිපයක් අපේ ඉදිරියේ බිම දැමුවේය.
හාරණ හාරණාල පස්ටික ගසලා දාලා මේ ගෝණි වලට පුරවන්න ඕනේ.
මොනව කියන්නද? බතල හොරකම් කරන්නට ආ අපි එදා හවස් වන තෙක්ම සේතංගතාගේ බතල පාත්‍ය හැරුවෙමු.
කකුල් කෙනෙත්තුව හොඳ වුණොත් හෙටවත් කන්ද නැගලා තලමල බලමු.
සමීර කෙඳිරි ගාමින් කීවේ අප ආපසු එන අතරය. තලමලේ අපලය අපට බලපෑවේ එහෙමය.
හොඳයි ජගත්, මං අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමති මේ යෝන් නවකතා යෝන් පාඨක මනසට කොයි වගේ බලපෑමක් ඇති කරලන්නට පුළුවන්ද මේ ග්‍රන්ථ කරන ලෝකේ? ඒ වගේම අපි දන්නවා මේ යෝන් කියලා කිව්වට මේවා මේ මැදිවිය හැත් කියවනවා. එතකොට මේ 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 පාඨක පරාසයට කොයි වගේ රසයක් ජනිත කරලීමේ බලපෑමක් ඇති කර හැකිද මේ යෝන් කෘති තුලින්, සහ විශේෂයෙන්ම මේ ඉලක්ක කරගන්න පාඨක පිරිස, යෝන් පිරිස, ඔවුන් තුළ මොන වගේ පිටි බලයක් මොන වගේ බලපෑමක් ඇති කරන්න පුළුවන් මේ වගේ යෝන් කෘති තුලින්?
ඔබ කිව්ව හරි දිල්රුක්ෂි, මේ යෝන් නව කතා නැත්නම් යෝන් සාහිත්‍ය කෘති කියලා අපි මේවා කිව්වට මේවා රස විඳිනවා වැඩි හිටියනොත් ඕනේ තරම්. මට හොඳටම පේනවා මම සමන් මේ කෘතිය කියවා මට අදහස් දක්වන වැඩිහිටියන් අතරින් මට පේනවා උන් කොයිතරම් මේක රස විඳිනවද කියලා. නමුත් අපි ඉලක්ක කරගත් පාඨක සමූහය තමයි යෝන් ටීනේජර්ස් කියන්නේ. අපි කියන්නේ අපි යෝන් දරුවා නැත්නම් කුඩා දිවිය ඉක්ම වූ යම් කිසි මට්ටමක ඉන්න දරුවන්. ඉතින් මේ දරුවන් මේ කතා කියවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවන් තව තවත් මේ සාහිත්‍ය කෙරෙහි නැඹුරු කරවා ගැනීම. රසවත් අත්දැකීමක් කතාවක් ලෙස කියවන්නට ලැබුණාම ඔවුන් නැවත වතාවක් මේක කියවන්නට පෙළඹෙයි. ඉතින් යෝන් පාඨකයන් වඩවඩා සාහිත්‍ය කෙරෙහි යොමු කර ගැනීම තමයි දිරිදුක්ෂි අපේ අරමුණ වෙලා තියෙන්නේ.
මම සමන් කෘතියේ මැජික් කාරයෙක් ඇවිත් කතාවෙන් පන්තිනායකයා ලෙස මට විස්කෝතු කාමරයට යාමේ අවසරය ලැබී තිබුණි.
විවේක කාලයට පෙර ගබඩා කාමරයට ගොස් පෙට්ටිවලින් අවශ්‍ය විස්කෝතු ප්‍රමාණය ගෙනවිත් පන්තියට බෙදාදීම මගේ එක රාජකාරියක් විය. එක අයෙකුට විස්කෝතු පහකි. මැජික් මාමාගේ මැජික් පෙට්ටි බලාගැනීමේ බලවත් ආසාව නිසාම මා අනෙක් පන්තිනායකයෙන් එන්නට පෙර ගබඩා කාමරයට ඇතුල් වුණේ මගේ අඹ යහළුවාටත් නොකියාමය. ගබඩා කාමරයට ඇතුල් වූ පසු මම වැඩි ආරක්ෂාවට දොරද වසා ගත්තෙමි. මැජික් මාමාගේ පෙට්ටි වේදිකාවට පිවිසෙන දොරටුව කිට්ටුවෙන් තබා ඇති ආකාරය මට පෙනෙයි. උඩින්ම තිබුණ කළුපාට උස තොප්පියකි. මම හෙමින් සිරුවේ තොප්පිය පැත්තකින් තබා එක පෙට්ටියක් විවෘත කර බැලුවෙමි. එතුළ විවිධ ආම්පන්න රාශියකි. පාට රෙදි කැබලි, බෝතල් කෝප පමණක් නොවේ විවිධ ප්‍රමාණයේ බෝල කිහිපයක්ද එහි විය. ඒ පෙට්ටියට යටින් තිබූ පෙට්ටියෙන් සරසර ශබ්දයක් නැගෙයි. මම අගුල පන්නා හෙමින් සිරුවේ පියන විවෘත කළෙමි. මහා කලබලයකින් පෙට්ටියෙන් ඉවතර පැනගත්තේ හාපෙටවුන් දෙදෙනකු විය යුතුයැයි මට සිතුණි. මා හරියට දකින්නටත් පෙර උන් කාමරයේ වූ අඩුකුඩු අතර සැඟවී ගත්තහ. උන් දෙන්නා පැන්න පැනිල්ල කොයි තරම් දෙයත් පසකට විසූ මගේ අතවැදී තවත් පෙට්ටියක් පෙරලී ගියේ ඒ ඇතුළේ සිටි පරවියන් කිහිප දෙනෙකුටද නිදහස ලබා දෙමින්ය. ටික වේලාවක් කාමරයේ වූ විදුලි පංකාවේ තටුමත වසා සිටි උන් ලැබූ නිදහසින් ප්‍රයෝජන ගන්නට මෙන් හෙමින් සිරුවේ කාමරයේ රවුම් වාකවුලුව තුළින් පිටතට පියාඹා ගියහ. නොසිතූ ලෙස සිදු මේ අලකලංචිය ගැන මා සිටියේ මහත් ඇතිගැන්මකිනි. කිසිවෙකු එන්නට පෙර මේ සියල්ල නැවතත් යථාතත්ත්වයට පත් කළ යුතුය. මම අතට අසූනාසූන දෙයින් පෙට්ටි දෙක පුරවා තිබූ පරිදිම වසා තැබුවෙමි. ඉන්පසු හෙමින් සිරුවේ කාමරය වසා දමා පන්තියට ආවෙමි. මැජික් කාරේ කැවිත් කෙටි කතාවේ 30 වෙනි පිටුවට යමු. සභාව මීයට පිම්බාක් මෙන් නිහඬ විය. ඔන්න දැන් තොප්පිය තුළින් හාවෙක් ගන්න යන්නේ. මැජික් ගැන යමක් කමක් දන්නා ඉහළ පන්තියක අයියා කෙනෙක් මුමුණුණු යාන්තමින් ඇසුනේ. මගේ සිහියට ආවේ පෙට්ටියේ සිට පැනගිය අර හාපෙටව දෙදෙන අය. යමක් කියා මැජික් යෂ්ටයෙන් තොප්පියට තට්ටුවක් දෙමු මැජික් මාමා ප්‍රේක්ෂකාගාරය දෙස බලාගෙනම තොප්පිය ඇතුළට අත දැම්මේය. ඉවතට ගන්නා ඔහුගේ අත සමගින් හාපෙටුවකු මතුවනු ඇතැයි අප බලා සිටියත් ඉවතට ආවේ කළුම කළු හැට්ටයකි. එය පසුගේ පාසල් විවිධ ප්‍රසංගයේදී ලෙන්චිනා ඇඳ හැට්ටේ බව මට හොඳ හැටි මතකය. සභාවේ මහසිනා හඬ මැද මැජික්කාරයා කලබලයෙන් හැට්ටේ විසිකර දමා නැවත තොප්පිය ඇතුළට අත දැම්මේය.
ශුග්ලාෂ් ගබෝෂ්!
ඔහු මැජික් භාෂාවෙන් යමක් කියා කෑ කැසීය. ඒ වාරේ එළියට ආවේ සුදුම සුදු, නැහැ හාවෙක් නොවේ, සුදුම සුදු රැවුල් කුලියකි. එය හරියටම විවිධ ප්‍රසංගයේ ජසයාගේ රැවුල වගේමය. මැජික් මාමා හිටියේ හොඳටම කලබලේනි. ඔහු සිනාවක් වැනි විරිත්තීමක් සභාවට පා නැවතත් වේදිකාවට රවුමක් ගොස් දෙතුන් වතාවක් මැජික් භාෂාවෙන් යමක් කියා නැවතත් තොප්පිය වෙත ලඟුයේය. මැජික් යෂ්ටයෙන් තොප්පියට වැරෙන් පහරක් දී නැවතත් අත දැම්මේය. මේ වතාවේ නම් කිරිසිදු හාවකු මතුවනු ඇතැයි නොයිවසිල්ලෙන් බලා සිටි සිය ගණනක් ඇස් කම්පා කරමින් තොප්පියෙන් ඉවතරගත් ඔහුගේ අතේ වූයේ නිල් කොටුකොටු තිබූ අමුණ ලේන්සුවකි. කෙල්ලෝ ලැජ්ජාවෙන් බිම බලා ගනිමින් කිචිබිචි සිනා පෑහ. කොල්ලෝ ඇති තරම් හූ හඬ දුන්හ. සභාව එකම ගාලගොට්ටියක් වෙද්දී මැජික් මාමා වේදිකාවේ පිටුපසින් අතුරුදන් විය. අපේ පාසලේ මැජික් සංදර්ශනය එතනින් හමාර විය.
අවසානයි කියලා කිව්වට අවසානම නැහැ. පුංචි ප්‍රශ්නයක්. සමනල යානය පිළිබඳව ඔබේ මීළඟ යෝන් කෘතිය පිළිබඳව ඔබ පුංචි ඉඟියක් දුන්න මුලදීම. සමනල යානෙත් මේ සමන් ඇතුළු පිරිස ඉන්නවා කියලත් ඔබ සඳහන් කිරීමක් කළා. මේ සමනල යානය කියන එකෙන් නිකන් හිතෙනවා මට මේ ඒක වෙනස්ම මානයකට ඔබ අරන් යන්න උත්සාහ කරනවා වෙන්නට පුළුවන් කියලා. සාමාන්යයෙන් මේ අපි ඔබ මේ මූලික කරගෙන තියෙන ළමුන්ගේ එදිනෙදා ජීවිතයට පරිබාහිරව ගිල්ල වෙනත් තලයක ඔබ පිහිටවන්නට උත්සාහ කරනවා ඇති කියලා මට පුංචි ඉඟියක් ලබා ගන්න පුළුවන් ඒ නමත් එක්ක. අපිට පුළුවන්ද පුංචි ඉඟි කිහිපයක් ලබා දෙන ඔබගේ මීළඟ කෘතියේ කතා හරය පිළිබඳව?
ඔව් තිල්රුක්ෂි, ඇත්තටම මීළඟ කෘතිය මේට ආකෘතිය අතින් මේට වඩා වෙනස් ආකෘතියක කෘතියක්. මේ චරිතම තමයි ඉන්නේ, නමුත් ආකෘතිමය වශයෙන් මේට වඩා වෙනස් ආකෘතියක් ගත්ත කෘතියක් තමයි සමනල යානය කියා මම ලියමින් සිටින්නේ. ඇත්තටම මේ සමන් කියන මේ චරිතයම තමයි ඉන්නේ. ඔහු යම් යම් දේවල් ඔහුගේ ගම තුළ කරන්නට කරන උත්සාහයක් තුළ ඔහු ලබන ජයග්‍රහණ වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ඔහු විඳින අත්දැකීම වෙන්නට පුළුවන් වෙනස්ම ආකාරයක කතාවක් ලියන්නට තමයි මම උත්සාහ කළේ. මේ කතාව ඇත්තටම අපි ගොඩනැගුවේ අපට අවශ්‍ය වන ළමා චිත්‍රපටයක් වෙනුවෙන් කතාවක් ගොඩනගන්නට. ඒ නිසා තමයි මේ සමරයානේ කියන කතාව ගොඩනැගෙන්නේ. කුඩා ළමයෙක්ට කොයිතරම් දේ කරන්නට පුළුවන්ද කියන කාරණය තමයි අපි කතා කරන්නට උත්සාහ කරන්නේ. සමහර විට වැඩිහිටියන්ට අතපසු වෙන, වැඩිහිටියන් අතින් මගහැරෙන දේ කරන්නට ළමයෙකුට පුළුවන් වෙන්නත් පුළුවන්. අඩු වශයෙන් ඔහුට ඒ වෙනුවෙන් උත්සාහ කරන්නට හරි පුළුවන් කියන හැඟීම තමයි මම දෙන්නට උත්සාහ කළේ. වැදගත්ම දේ හැම දෙයක්ම අතහරින්නට එපා, උත්සාහ කරන්න කියන කාරණය තමයි මම කියන්නට උත්සාහ කරන්නේ මේ සමනල යානයේදී දිල් රුක්ෂි.
හොඳයි, එහෙමනම් අපි බලාපොරොත්තු දල්වා ගනිමු ඉස්කෝලේ කාලයෙන් ඔබ හමුවුණු සමන් මම සමන් කෘතියෙන් තවත් වෙනස් විදිහකට හමු වෙනවා. ඊට පස්සේ ඒ සමන්ම දැන් සමනල යානයෙන් තවත් විදිහකට ඔබ හමුවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන් සිටිනවා. ඉතින් ජගත්ගේ ඒ ප්‍රයාමයට අපි සුභාශිංසන එකතු කරනවා. තවත් මේ වගේ රසවත් නිර්මාණයක් ළඟදීම අපිට කියවන්නට ලැබේවි කියලා බලාපොරොත්තු දල්වාගෙන, එහෙමනම් කැංගරු දේශයේ සිංහල පොත් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව සූතියත් පළ කරමින් අපි ජගත් ඔබට සමුදෙනවා ආයිබෝවන් කියලා.
ආයිබෝවන් දිල්රුචි.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්.